ගරු තේනක විද්‍යාලගමගේ අමාත්‍යතුම ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
විනාඩි කීයද බන්තුමා?
විනාඩි 12ක කාලයක්.
ආ බොහොම ස්තුතියන්ත වෙනවා. මොකද අද
උදේ 10ට මේ ඕඩර් ප්ලීස් ගරු කාර්ග සභාව සඳහා සමන් ප්‍රිය ගරු මන්ත්‍රීතුමා පැමිණෙන වෙතේ.
ගරුතුමනි විද්‍යාලගමගේ අමාත්‍යතුමා.
බොහොම ස්තුතිය මන්ත්‍රීතුමනි. අපි විනාඩි 12ක් වෙන ඉතුරු වෙලා තියෙනවා කියන කිව්වා එක බොහොම සතුටු වෙනවා. මොකද වෙනදා හවස වෙනකොට වෙලාව අඩු වෙනවා. මොකද අද උදේ විපක්ෂ නායකතුමා මෙතන හිටපු නැති හින්දා මේ විවාදය හරියට 12ට පටන් ගන්න පුළුවන් මේ උදේ 10ට හරියට පටන් ගන්න පුළුවන් වුණ හින්දා අපිට මන්ත්‍රීවරුන්ට අද කාලේ වෙන් වෙලා තියෙන එක ගැන අපි සතුටු වෙනවා. කොහොම වුණත් මම නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේට වෙන් වූ වැල්ශීර්සේ මේ සාකච්ඡාවේ විවාදයට රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කරුණ ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ විවාදය තුලදී ගරු විපක්ෂයත් ඒ වගේම අපේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීතුමාලා දක්වූ අදහස් හා යෝජනා වලට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද උදේ විවාදය ආරම්භ කරමින් මරික්කාර මන්ත්‍රීතුමා මේ විවාදය සම්බන්ධයෙන් කරුණු විශාල සංඛ්‍යාවක් නිවාස සම්බන්ධ අධිකාරිය සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරා. ඒවට පිළිතුරු දෙන්න මුලාසරේ මන්ත්‍රීතුමනි අද මේවට පිළිතුරු බලාපොරොත්තු හිටිය අපේ විපක්ෂය අද කිසිම මන්ත්‍රීවරයෙක් මේ ස්ථානයේ නැහැ. එක පුටුවකවත් අද එකම මන්ත්‍රීවරයෙක්වත් අද නැහැ. අපි නිකන් ඉස්පුඩු වලට තමයි උත්තර දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද මරික්කාර මන්ත්‍රීතුමා අද නිවාස අමාත්‍යාංශය නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය සම්බන්ධයෙන් කරුණු විශාල ප්‍රමාණයක් එතුමා ප්‍රකාශ කරා. එතුමා පළවෙනිම එතුමා කිව්වා චීන ව්‍යාපෘතිය ඉදිකිරීම කටයුතු මුදල් වෙන් වෙලා නැහැ කියලා කිව්වා. අමාත්‍යාංශය විසින් ආසියානු යටතල පහසුකම් සහ ආයෝජන බැංකුව මගින් ලබාගත් ඇමරිකානු ඩොලර් 200ක ණය මුදලින් නිවාස එකක 5000ක් සෑදීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එම මුදල් ණය මුදලින් ඩොලර් මිලියන 70ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරලා ඒ අනුව මෙම නිවාස 5000ක ව්‍යාපෘතිය 3600කට අඩු කිරීමට තීරණය කරා. චීන රජයේ ආධාර ඇතුව ඉදිකර නිවාස එකකය 1996ක් සම්පූර්ණ වශයෙන්ම ඉදිරියට ඉදිකිරීමට කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා රජය මගින් වැය කරන මුදල රුපියල් මිලියන 3500ක මුදලක් 2024 අයවැයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම නිවාස අමාත්‍යාංශයේ යටතේ අධිකාර ජනාධිපතිතුමා ප්‍රකාශ කරා නිවාස ඔප්පු 55ක් ලබා දෙන්න කියන එතුමා කතාවේ තිබු එක බොරුවක් කියලා. ඒක තියෙන්නේ 14712ක් කියලා එතුමා කිව්වා. හැබැයි මාරික මන්තුමාට කරුණු නොදෙනයි මේ කතාව කරේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කරලා තිබෙන නිවාස සංඛ්‍යාව 15493ක්. ඉන් නිවාස 12325ක් මේ වන විට පදිංචි කර අවසන්. ඒ වගේම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉදි කරනු ලබන 39815ක ඔප්පු ලබා දීලා නැහැ. නාගරික සංවර්ධන හා ජනාවාස අධිකාරිය නිවාස 485ක් ඔප්පු දෙන්න තියෙනවා. මේ එකතු ඔක්කොම 52625ක් වෙනවා. ගරු මන්ත්‍රීතුමා ඒ නායකය හදපු ගෙවල් වලත් ඒ වගේම උදාගම්මාන වලත් 32294 ඔප්පු දෙන්න තියෙනවා. පහත ඒවත් එකම රණසිංහ ප්‍රේමදාස මහත්තයා හදපු ගෙවලුත් තියෙනවා. මේ ඔප්පු දෙන්න බැරි වෙලා තියෙන්නේ. මේ ඔප්පු දීමේ ක්‍රියාවලිය තියෙනවා. ඒ නිසා සියලුම ආයතන එකතු කරලා ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න අපි කටයුතු කරනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම එතුමා නායකත්වයේ දරන කාලයේ එතුමාගේ නායකතුමා විපක්ෂ නායකතුමා කාලයේදී අවසන් කරපු නැති නිවාසක තියෙන ඔක්කොම 98000ක්. ඒ නිවාස ඉවර කරන්න ඕනේ. ඒ ඉවර කරපු නිවාස වලින් ඉවර කරන්න රුපියල් බිලියන 24ක මුදලක් අවශ්‍ය වෙනවා. නමුත් මේ නිවාස ව්‍යාපෘතිය වලින් ගෙවල් 6668ක් අපි හදලා ඉවර කරලා තියෙනවා. ඉතිරි නිවාස සංඛ්‍යාව ලබන අවුරුද්දේ කරන්න අපි කටයුතු කරනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ හින්දා අද ඒකත් එක්කම එතුමා කිව්වා අමාත්‍යාංශයට අවශ්‍ය තරම් ප්‍රතිපාදනයෙන් ගෙලා නැහැ කියලා කිව්වා. ඒ වගේම මන්ත්‍රීතුමාගේ අමාත්‍යාංශයෙන් ගෙලා තියෙන ප්‍රතිපාදන ගැන ප්‍රශ්න කළා. ආර්ථික අර්බුදයක් තිබුණා 22 අවුරුද්දේ අමාත්‍යාංශයෙන් වෙන් වෙලා තිබුණු මුදලින් රුපියල් බිලියන 25.2ක් 23 වසරේදී සියලුම ප්‍රශ්න මැදිනුත් රුපියල් බිලියන 48.5ක් අමාත්‍යාංශයෙන් වෙන් වෙලා තිබෙනවා. ලබන වසරේ අවයවයෙන් රුපියල් බිලියන 50.6ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් වෙලා තිබෙනවා. සමස්තයක් විදියට ගත්තාම සෑම අවුරුද්දක වශයෙන්ම රුපියල් බිලියන 50ක රාසන්න මුදලක් තමයි මේ අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙන්නේ කියන එක අපි මතක් කරලා දෙන්න ඕනේ. ඉතින්ද ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙන්න සිද්ධ වුණා 22 අවුරුද්දේ විතරයි. නමුත් අනිත් හැම කාලෙදීම අපි 23 අපි අවසන් කරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් 23 අවසරයේදී නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් රුපියල් බිලියන 5000ක වෙන් වුණත් රුපියල් බිලියන 5000ක් මේ වෙන විට වියදම් කරලා අවසන් කළා කියන එක අපි එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. ගිය ඒ වගේම අලිකාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා ඔප්පු ලබා දීමේදී නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 170,000ක ලැබිය යුතු තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මාසික රුපියල් මිලියන මාසිකව ලැබෙන මුදල් වලින් වියදම් කරලා මේ නිවාස ව්‍යාපෘති නඩත්තු කරනවා කියන එක සඳහන් වෙනවා. ඒ වගේම මෙම නිවාසවල ඔප්පු සහිත පදිංචිකරුවන් ලබා දීම තුළින් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය බැහැර කිරීම තුළින් ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු අලාභයක් සිදු වෙන්නේ නැහැ. කොළඹ කොහොම වුණත් මෙම නිවාස ව්‍යාපෘති නඩත්තු ඒකකය පදිංචිකරුවන් ලබා දීම තුළින් ගැටලු මතුවිය හැකි නිසා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් පැහැදිලි කිරීමට වැඩපිළිවෙළක් සෑදීමට කටයුතු කරනවා. ඒ වගේම මන්ත්‍රීතුමාගේ මහජන බැංකුව ගැන එතුමා පැහැදිලි කළා. රුපියල් මිලියන 8500ක ණය මුදලක් සම්පූර්ණයෙන් වශයෙන්ම මහභාණ්ඩාගාරයේ මහජන බැංකුව වෙත නියමිත පරිදි ණය වාරික වශයෙන් ඒකල යවන්න එකතු කළා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම මාණිකමන්තිවත අපත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කතා කරා. ඒ වගේම සියක් නගර වැඩසටහන කතා කරා. මේ සියලු දේවල් අපි සභාගත කරන විවර සංඛ්‍යා ලේඛනත් එක්කම ඔබතුමාට තියෙන ද ඇන්සල් ගත කර සභාගත කරන්න කියන එක මම මතක් කරනවා. ඒ වගේම නාරාම්පිට පොදිවත්ත පදිංචි සිටින පෞල් මෝදර ගණේපුල් ප්‍රදේශයට රැමත පදිංචි රැස් කරලා ඉතින් මේ පිළිබඳව පදිංචි කිරීම සිදු කරන ලැබුවේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවේදී ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම කොළඹගේ මාමද නිවාස ඒකකයේ ව්‍යාපෘතිය සඳහා කිව්වා. කොළඹගේ මාමද නිවාස යෝජනා ක්‍රමයේ යෝජනා දෙකක් තිබෙනවා. එහෙනම් එක් යෝජනා ක්‍රමයක් විතරක් తాවකාලික නතර කරලා තියෙන එකට හේතුව තමයි කොන්ත්‍රාත්කරු නිසි කාලට අවසන් නොකිරීම හේන් ඒ නීතිරීතිවල අනුව නැවත එය ඉදිරි වර්ෂයේදී පටන් ගැනීමට අවශ්‍ය කටයුතු සලසලා තියෙනවා. දැන් කොළඹගේ මාමද තිබෙන අනිකුත් ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකත් මේ වෙලාවේ අපි පතකර 75ක් වට අවසන් කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම සිද්ධාර්ථ මන්ත්‍රීතුමා පස්සේ යෝජනාවක් කරා යාපනයේ ප්‍රදේශයේ ගැටලු සම්බන්ධයෙන් එමෙත මේ මහනගර සංවර්ධන සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවසන් නෑ. ඒ සකස් කරමින් පවතින ඒ බව සකස් කරමින් යාපනය ජනතාවර සහ සිවිල් සංවිධාන රජය හා පෞද්ගලික ආයතන දේශපාලන අධිකාරිය ඇතුළු සියලු දෙනාගේම අදහස් සහ යෝජනාව සැලකිලි ගනිමින් දැනට මෙම සැලසුම් යෝජනාවලියේ දිස්ත්‍රික්ක සම්බන්ධක කමිටුව ඉදිරිපත් කරමින් ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමාලට පුළුවන් අවශ්‍ය නම් මේකට ඇතුළත් වෙලා යෝජනාවල් ඉදිරිපත් කරන්න කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ සංවර්ධන සැලැස්ම යාපනයේ ජනතාවට කිසිම හානියක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ගෙන් ජනතාව ජීවිතවල වඩාත් පහසු කිරීම සඳහා මෙම යෝජනාවලිය තම ඉවහල් වන වැදගත්කම අපි අමාත්‍යාංශ විසින් අපිට සදහන් කරන්න ඕනේ. ඒ වගේම රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමා එතුමාගේ කතාවේදී එතුමා කිව්වා ප්‍රශ්නය මන්නාරමු සීලාතුර ප්‍රජා මධ්‍යස්ථානයත් මුලතිව් බස් නැවතුම් පොළ ගැනත් එතුමා කිව්වා. හැබැයි මේ වැඩසටහන මෙම මධ්‍යස්ථාන ඉදිකිරීම කටයුතු ක්‍රියාත්මක වෙන්නේ වෙනත් අමාත්‍යාංශයක් විසින්. නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළේ ඒට උපදේශකත්ව සේවාව ලබා දීම පමණයි. ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එය తాවකාලිකව නතර කර ඇති අතර ඉදිරි වැඩ නිම කිරීම සඳහා අවශ්‍ය මුදල රුපියල් මිලියන 473ක් අදාළ සැලසුම් ඇස්තමේතු තියෙනවා. විශාල පදි මන්තුමාට මෙම මේ වන විට ලැබිලා තිබෙන තිබෙනවා. එතුමා ජනාධිපතිතුමා හිතුවදකින්ද එතුමාට පුළුවන් ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළේ ප්‍රදේශයට මුදල් ප්‍රතිපාදන ලබා ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම මම එතුමාට කරනවා. එතුමා අපිට කරපු ඉල්ලීමට එතුමාට ඒ ඉල්ලීම අපි කරන්න කැමතියි. ඒ වගේ මුලදී වූ ප්‍රශ්න උතුම්පල ඉදිකිරීම අවසන්
කර ගරුමතුමා විනාඩි 2ක් කාලයක් ඉතුරුලා තින්නේ.
ඉතින් අවශ්‍ය කොන්තරක් පිරිනැමීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරිය අනුමැතිය ලබා දීම නැති අතර දැනට ටෙන්ඩර් කැඳවා මේ සඳහා ටෙන්ඩර් සී කැඳවීම 23 දෙසැම්බර් මාසයේ සිදු කිරීමට සැලසුම් කර තියෙන බව සරසුම ඇස්තුම ඇතු කර පියදම බදු සහිත රුපියල් මිලියන 122ක් කියන එක සටහන් වෙලා තියෙනවා. ඉතින් ද වගේම දිලීප් ප්‍රදාරච මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා එතුමා හම්බන්තොට ගැන කතා කරා. ඒ වගේම 2015 2019 කාලෙදී නිවාස සංගණ අධිකාරියේ බදවා ගැනීම සහ රැකියා සම්බන්ධයෙන් එතුමා කතා කරා. ඉතින් අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපි දේශපාලන වශයෙන් කාවත් ඒ කාලය තුරදී අපි එලියට දාලා නැහැ. හැබැයි මේ බදවා ගැනීම සියල්ලම බදවා ගැනීම ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙලා තමයි කටයුතු කරේ. ඒද ඒ වගේම මේ බදවා ගැනීම සියල්ලම කොන්තරක් පදනම් මත බදවාගත් දේව අය එතන කොන්තරක් කාලය අවසන් වෙනකොට ඒවට නැවත ස්ථීර කරන්න. මොකද මේ බදවා ගැනීම ක්‍රමවේදය ගැන අපි මීට කලින් උත් පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් ඒ බදවාගත් අයට ඒ කාලයේ සීමා අවසන් වුණාම කටයුතු කර මේ ඉවර අවසන් වෙලා ඒ අය ගියා. ඒ අය මේකට සමහර දීප දෙනෙක් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවකට නඩු කටයුතු කරගෙන යනවා. ඒ අපි මතක් කරන්න ඕනේ මේ බදව ගැනීම මේ 3000කට වඩා වැඩි ප්‍රමාණයක් බදවගෙන තියෙනවා. ඒ බදව ගැනීම ප්‍රමාණයෙන් 1147ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බදවගෙන තියෙනවා. ඒන වැඩි ප්‍රමාණයක් බදවගෙන තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ වගේම මේ බදවගත්ත ප්‍රමාණයෙන් වැඩිපුර ප්‍රමාණයක් හම්බන්තොට කාර්යාලය සදා සේවය කරන්න කටයුතු කළා යොමු කළා
තිබ්බා.
කාලය තුල ඒ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය තියෙන්නේ 33 සේවක පුරප්ප සේවක අනුමත සංඛ්‍යාව තියෙන 33යි. හැබැයි 1147 දෙනෙක් ඒ හම්බන්තොට කාර්යාලයේ යොදවන්න කටයුතු කළා තියෙන තේ මේව තමයි
කරලා
තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ කාර්ය ගැලියවල හිටපු අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු එතුමා එතුමාගේ කාලය තමයි කරලා තියෙන්නේ. ඉතින් දා ගරු මූලාසරණ වන්දතුමනේ මට අවිනාඩි දෙකක කාලයක් දෙන්න. මොකද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ ප්‍රශ්න යොමු කරපු එක මන්ත්‍රීවරයෙක්වත් අද මේ ස්ථානයේ නැහැ. ඉතින් අපි අද මේ මතක් කරන්න ඕනේ ගරු ජනාධිපතිතුමා පෞගිය 6වැයි ඉදිරිපත් කරමින් අඩු ආදායම් ලාභීට කුලී පදනම් මත ලබා දී පෙර නිවස වලට ඔප්පු ලබා දීම ගැන කතා කරා. ඒ වගේම කනුකර දශකයේ සංවර්ධන පෙරසරණ හඳුන්වා දීම පිළිබඳවත් කතා කරා. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ යටතේ පවතින ආයතන අතරින් නාගරික සංවර්ධන අධිකාරියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියත් නාගරික ජනාවාස අධිකාරියත් මේ වන විට ඉදිකළ නිවාස හා කුලී පදනම් යටතේ අඩු ආදායම් ලාභීන්ට ලබා දී තිබෙන ලබා දී තිබෙනවා. නමුත් මේ නිවාසවල අයිතිය මේවන එම පිරිසට ලබා දීලා නැහැ. මේව තත්ත්වය යටතේ ඔවුන්ගේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දීලා තියෙනවා. මේ කුලී නිවාස ජනතාවට විවිධ විදින විවිධ දුෂ්කරතා පිළිබඳ අවධානය පළ කළ ගරු ජනාධිපතිතුමා මූල්‍ය ප්‍රමුඛ රජේෂ් කුලී නිවාස සඳහා සහනයක් සැලසීමට පවතින ඉර ගැන සොයා බැලුවා. මෙවර අයවැය ලේඛනයේ ප්‍රකාශයට පත් කරමින් ගරු ජනාධිපතිතුමා මේ කුලී නිවාස නිවසියන්ට කුලී ගෙවීම නතරකට ඔහුන්ට එම නිවාසවල අයිතිය පැවරීම යෝජනාවක් කළා තියෙනවා. තේඳා ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික නිවාස 14,599ක්ද නාගරික ජනාවාස අධිකාරියේ නාගරික නිවාස 682ක්ද ජාතික නිවාස සංගණ අධිකාරියේ ජාතික නිවාස 4,737ක හා නගරයෙන් බැහැර නිවාස 32,294ක්ද කුලී නිවසියන්ට සින්නක්කර ඔප්පු ලබා දීමදී අයිතිය පවරා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. පළමු වරට ඔප්පු 52,265ක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම කඳුකර දශකයේ වැඩසටහනදී රුපියල් මිලියන
10,000ක්
ආයවෙන් වෙන් කළා තියෙනවා. මේ වැඩසටහන බාර දීලා තියෙන්නේ අපේ අමාත්‍යාංශයට කියන එකත් බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ. කඳුකර දශකයේ වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක් සබරගමු පළාතේ දිස්ත්‍රික්ක දෙකක් ආවරණය වෙනවා. මේට අමතරව බදුල්ල මාතර ගාල්ල කළුතර කුරුණෑගල යන දිස්ත්‍රික්කද මේ වැඩසටහන යටතේ ආවරණය වෙනවා. එයින් ව්‍යාපෘතිවල බල ප්‍රදේශ ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 89ක් ඇතුළත් වෙනවා කියන එක අපි ප්‍රකාශ කරනවා. තව විනාඩියක් දෙනවද ඔබතුමා?
ඔබතුමාට වැඩිපුර විනාඩි 3ක් දීලා තියෙනවා.
එහෙමනම් අගේ මෙම නිවාස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල නිවාස යටදැල පාසුකම් හා ප්‍රජා සංවර්ධන ජීවන උපා සංවර්ධන හා ඇතුළු ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. කරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ මේ වැඩසටහන කෙරෙහි විශේෂයෙන් බැහැර කරමින් කර තිබෙනවා. දිගු කාලයක් තිස්සේ සමාන සංවර්ධන ක්‍රියාවලිය නොලබුණත් වතු වැවිලි හා ශ්‍රේෂ්ඨ ප්‍රමුඛ කඳුකරයේ මෙන්ම දුෂ්කර නගරයන් ඇතුළත් පීරි ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම උදෙසා දස වර්ෂයක් පුරා ක්‍රියාත්මක කර දිගු කල් සංවර්ධන ව්‍යාපෘතියක් මේ ආරම්භයේ 24 වර්ෂයේදී සිට ආරම්භ කරනවා කියන එක මම ප්‍රකාශ කරමින් මගේ මේ කතාව සම්පූර්ණයෙන්ම ඔබතුමාට මම ගෞ ඉල්ලීමක් කරනවා මේකට අප හෑන්ඩ්සාඩ් ගත කරන්න කියලා. ඒ වගේම මම අවසාන වශයෙන් මම ඔබතුමාට මේ වගේම අපේ මේ අමාත්‍යාංශයට නායකත්වය දෙන ගරු අමාත්‍යතුමා ප්‍රසන්න රණතුංග මැතිතුමාට මගේ ස්තුතිය. අපිට සියලු දෙනාට ඒක අවශ්‍ය කටයුතු කරන්න එතුමගේ අදහස් හා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන එතුමගේ සහයෝගය ලබා දෙන එතුමට අපි ස්තුතිය. ඒ වගේම මගේ අනුගුත් රාජ්‍ය අමාත්‍යවරු අරුන්දක ප්‍රාන්ත මැතිතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපිට හැමතිම අපිට සහයෝගය දුන්නු මුදල් අමාත්‍යංශයටත් ඒ වගේ මුදල් අමාත්‍යංශ වෙනුවෙන් අපේ ගරු ශාන් සේමසිංහ මැතිතුමාටත් මගේ ස්තුතිය. අපිට හැම අවස්ථාවකදීම එතුමා මේ කටයුතු සාර්ථක කරගන්න එතුමා අවස්ථාව දුන්නා. ඒ වගේම ගරු නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ වගේම අතිරේක ලේකම්තුමාලාටත් ඒ වගේම ක්‍රමසම්ප්‍රදාය අධ්‍යක්ෂකතුළු ඒ නිලධාරීන්ට අමාත්‍යංශ සියලුම දෙනාට මගේ ස්තුතිය මෙවලා පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවට ජාතික නිවාස සංගණන අධිකාරියේ සභාපතිතුමන් ප්‍රමුඛ ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත් ඒ වගේම ජාතික නිවාස සංගණන අධිකාරියේ අපේ දිස්ත්‍රික්ක 25 තුල ක්‍රියාත්මක වෙන දිස්ත්‍රික් කාර්යාලය 27 තුල නියෝජනය කරන දිස්ත්‍රික් කළමනාකාරතුමන්ලාටත් ඒ වගේම ඒ දිස්ත්‍රික් කාර්යාලවල වැඩ කරන සියලුම නිලධාරී මහත්මීන්ටත් අපේ ජාතික නිවාස සංගණන අධිකාරිය පැත්තලා තිබ්බ තත්ත්වයෙන් ඉහළට ඔසව ගන්න ඒ ලබා දෙන ඉලක්කයන් සම්පූර්ණ කරගන්න ලබා දෙන සහයෝගයට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නාගරික ජනවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩලයටත් මගේ ස්තුතිය. ඒ වගේම සාධිපත්‍ය කළමනා අධිකාරියේ සභාපතිතුමාටත් ඕෂන් වියු ආයතන සභාපතිතුමාටත් ඒ වගේම අනිකුත් ආයතන අපේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා අපේ සභාපතිතුමන් ඇතුළු නාගරික සංවර්ධන අධිකාරී සභාපතිතුමා ඇතුළු ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත් අනිකුත් ආයතනවල සභාපතිතුමාලත් මගේ ස්තුතිය පදක් කරමින් ඒ වගේම මේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපිට දායකත්වය දෙන ඒ වගේම අපිට අමාත්‍යංශයට ශක්තිය දෙන අපේ නැමතවත ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු උපදේශ ලබා දෙමින් දිරිගන්නමින් මග පෙන්වු ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් කුමාර මැතිතුමාටත් ජනාධිපතිතුමාට රණවීර වික්‍රමසිංහ මැතිතුමාට ස්තුතිය ප්‍රකාශ කරමින් වේලාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වන්නේ නබෝ ස්තුති. ගත කරන්න කියලා ඉල්ලීමක් කරන.
හරි. හැන්සත් ගත වෙනවා. ඉසුදි ගරු අමාත්‍යමනි මීළඟ ගරු ලසන්ත අලගියවන්න අමාත්‍යම ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
මූලස්තනරු ගරු මොලස්නාලුරු ගරු මන්ත්‍රීතුමනි 2024 විශේෂම අපේ අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවේදී මෙම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් විදිහට මමත් අපේ සිරිපාල ගම්ලත් අමාත්‍යතුමත් සිවනේස චන්ද්‍රකාන්ත රාජ්‍ය අමාත්‍යතුමත් අප වෙත පැවරී ඇති ආයතනවල කටයුතු කරගෙන යාම සඳහා අපට නායකත්වය ලබා දෙන විෂය භාර අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට අපේ ස්තුතිය මුලින්ම අපි පළ කරන්න ඕනේ. අපේ කටයුතු කරගෙන යාම සඳහා ලබා දෙන මඟ පෙන්වීම හා ඒ ශක්තිය පිළිබඳව විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා වෙනුවෙනුත් අපි සියලුම දෙනා වෙනුවෙන් අපේ අමාත්‍යංශයේ ලේකම් MMKPK මායදුන්න මහත්මයා ඇතුළු අතරේකලේ කම්රුව ඇතුළු සියලුම දෙනාට දුම්රිය සාමාන්‍ය අධිකාරී HW බණ්ඩාර මහත්මයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එන්.ඒ. වීරසිංහ මහත්මයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති අල්විස් මහත්මයා ඇතුළුවේ කාර්ය මණ්ඩලයට ගමනාගමන කොමිෂන් සභාවේ ශශි බෙල්ගම මහත්මයාටත් එවැගේම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ JDB අබේරත්න මහත්මයා ඇතුළු එම කාර්ය මණ්ඩලයටත් මාර්ග ආරක්ෂණ ජාතික සභාවේ සභාපති මරිජ්ජාත්‍රික මහත්මයා ඇතුළු එම කාර්ය මණ්ඩලයටත් ලක්දිව ඉංජිනේරු ආයතනයේ ප්‍රදීප් චන්දන පෙරේරා ඇතුළු එම කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළ කරන්න ඕනේ මේ කටයුතු කරගෙන යාම සඳහා ලබා දෙන සහයෝගයේ දායකත්වයේ පිළිබඳව. එවැගේම අද උදෑසන සිට ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් අදහස් යෝජනා ඉදිරිපත් කළා. සමහර විවේචන ඉදිරිපත් වුණා. සාධනීය කරුණු ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව ඒ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී මම පළ කරන්න ඕනේ. අපි ඉදිරිපත් කරන ලද සියලුම කරුණු අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ පිළිබඳව සටහන් කරගෙන ඊළඟ උපදේශක කාරක සභාවේදී ඒ පිළිබඳව අදාළ මන්ත්‍රීවරුන්ට දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මහා මාර්ග ශේෂ්ත්‍රය පිළිබඳවත් දුම්රිය ගමනාගමනය පිළිබඳවත් ලංකා ගමනාගමනය පිළිබඳවත් කරුණු කාරණා ගණනාවක් දීර්ඝ වශයෙන් සඳහන් කළා. ඒ සියලුම කරුණු වලට අපට එකඟ වෙන්න පුළුවන්. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ පෙර වර්ෂ හා එක්ක 2023 වර්ෂය සසඳලා මේ ආයතනවල කාර්ය සාධනය හෝ කාර්යක්ෂමතාවය මයින්ඩ පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව පෙර වර්ෂවල තිබුණු ආර්ථික සමාජීය තත්ත්වයන් නෙමෙයි මෙම වර්ෂය තුළදී රටක් විදිහට අපට මුහුණ පාන්න සිද්ධ වුණේ. ඒ දැඩි ආර්ථික දුෂ්කරතා මැද්දේ හෝ අපි පිළිගන්නවා විධිමත් සේවයක් ලබා දෙන්න පුළුවන්කමක් නැති වුණත් ඒ ආයතන විසින් ලබා දුණු සේවය පිළිබඳව අපි විශේෂයෙන්ම අපි සතුටු වෙනවා. එම නිසා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මුදල් අමාත්‍යවරයා විදිහට 2024 වර්ෂයේදී මේ වර්ෂයට වඩා තිබෙන ආර්ථික අභියෝග හමුවේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන මුදල් අපට වැඩි කරමින් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ලබා දීපු මුදලෙන් මම හිතන්නේ ගරු අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යවරු විදිහට අපිත් අපේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන් උපරිම කැපවීමකින් යුතුව 2024 වර්ෂයේදී ඒ වගකීම් අපි ඉටු කිරීමට කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවත් එවැගේම විශේෂයෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් සහ මේ ලක්දිව ඉංජිනේරු ආයතන කියන ආයතන ගරු අමාත්‍යතුමා විසින් එහි සම්බන්ධීකරණ කටයුතු මා වෙත පැවරී තිබෙනවා. ඒ අනුව මෙම ආයතන වලින් දැනට සිදුවෙන කටයුතු සහ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන කටයුතු පිළිබඳව කීපයක් පමණක් මම සම්පින්න විදිහට සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ වාහන 185ක් තිබෙනවා. ලියාපදිංචි වාහන රියදුරු බලපත්‍ර 180ක් විතර තිබෙන අය අපේ රටේ ඉන්නවා. දැන් මේ වාහන නියාමනය මේ වාහන නිසා ජනතාවට සිදුවෙන සේවය ජනතාවට සිදුවෙන අපහසුතාවයන් පරිසරය පිළිබඳව කරුණු පරිපාලනය කිරීමේ නියාමනය තමයි මේ ආයතන වලට පැවරී තිබෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම අපි දන්නවා වාහනවල මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන ඒකකයේ විසින් සාමාන්‍යයෙන් අවුරුද්දකට 155ක් වාහනවල දුම් පිටවීම පිළිබඳව පරීක්ෂා කරනවා. මේකෙන් 110ක් ප්‍රතික්ෂේප වෙනවා. දැන් මේ නොසුදුසු වාහන මාර්ගවල ධාවනය වුණා නම් විශාල පරිසර හානියකට ලක් වෙනවා. ඒ අනුව පරිසරයට හානි වෙන්නේ 17%ක් විතර මේ වාහන දුම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය නිසා අපට බේරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව ලෝකයේ අනිත් රටවලත් එක්ක බලනකොට අපේ රටේ වායු ගෝලීය තත්ත්වය අද ඉතාමත් හොඳ මට්ටමකට තිබෙන බව අපි ඉතාමත් සතුටින් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම වාහන නියාමන ක්‍රියාවලියේදී ඊ මෝටරින් ව්‍යාප්තිය අවුරුදු 12කට ආසන්න කාලයක් මේ ව්‍යාප්තිය පිළිබඳව විවිධ ආකාරයෙන් කටයුතු සිදු කරමින් පැවතුණා. ගරු අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කීපයක්ම ඉදිරිපත් කරලා අපි ලබන වර්ෂයේ වෙනකොට ඊ මෝටරින් ව්‍යාප්තිය ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා කියන එකත් ඉතාමත් සතුටින් සඳහන් කරන්න ඕනේ. මේදී විශේෂයෙන්ම මේ වාහන ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා දූෂණයන් රටට සිදුවන ආදායම අහිමිවීම යනාදී විශාල කරුණු කීපයකට මේ වැඩපිළිවෙල තුළ විසඳුම් තිබෙනවා. විශේෂයෙන්ම ඒ වගේම වාහනවල ගුණාත්මක භාවය පිළිබඳව මේ ප්‍රශ්න සඳහා විසඳුම් තිබෙනවා. මේ ඊ මෝටරින් ව්‍යාපෘතිය සඳහා ආයතන 18 ඒකාබද්ධ වෙලා සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමය මගින් පමණයි අපට ඉදිරියේදී වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එවිට සිදුවෙන අක්‍රමිකතාවයන් දූෂණ සියල්ලක්ම අවම කර ගැනීමට අනිවාර්යෙන්ම පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමය මේ ක්‍රියා අනතුරු අද දැවැන්ත ප්‍රශ්නයක් බවට ලක් වෙලා තිබෙනවා. දැනට සාමාන්‍යයෙන් අවුරුද්දකට 1,02,35,000ක් විතර මේ රියදුරු බලපත්‍ර ලබා ගන්නවා 23,00,000ක්. ඒ වගේම මේකෙන් 55,000ක් විතරයි දැනට ඔන්ලයින් ක්‍රමය හරහා විභාගයට පෙනී සිටින්නේ. මේක විශාල ප්‍රශ්නයක්. එම නිසා ඉදිරියේදී දේ දිස්ත්‍රික්ක 25ම ඔන්ලයින් ක්‍රමය හරහා මේ රියදුරු බලපත්‍ර ලබා දීමේ විභාගය පැවැත්වීමේ ක්‍රමය කටයුතු කරන්න දැනට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම වර්ෂයකට අපේ රටට පැමිණෙන විදේශිකයින් 5,000-6,000 අතර ප්‍රමාණයක් අපේ රටට ඇවිල්ලා මේ රට තුළ ඉන්න කාල සීමාව තුළදී රියදුරු බලපත් ලබා ගැනීමට මෝටර වාහන දෙපාර්තමේන්තුවට පැමිණෙනවා. ඒ අනුව ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳන් විශේෂයෙන්ම ගුවන්තොටුපළ අධිකාරිය සහ ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා ගුවන්තොටුපළේදීම පැමිණෙන විදේශිකයින් සඳහා ඒ රියදුරු බලපත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටේ අවුරුදු 40කට ආසන්න කාලයක් විශේෂයෙන්ම සුවනාබාධිත පුද්ගලයින්ට ඒ අයට වාහන තිබෙනවා. ඒ අය වාහන එලවනවා. නමුත් ඒ අයට රියදුරු බලපත්‍රයක් ප්‍රමිත වීම නිසා විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙලා තිබුණා. එම නිසා 40කට ආසන්න කාලයක් තිබුණු ප්‍රශ්නයක් ගරු අමාත්‍යතුමා විශේෂම කැබිනට් අනුමැතිය අරගෙන නියාමක ව්‍යාප්තිය අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කරලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි සාර්ථකව ක්‍රියාත්මක කරලා ලබන ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳන් මුළු දිවයින පුරාම සිටින ශ්‍රවණාබාධිතයින් සඳහා රියදුරු බලපත් ලබා දීමේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අද රක්ෂණ වාහනවල සිදුවන අනතුරු වලදී
ඔබතුමා තව ඇත විනාඩි 2ක් කාලයක්
මට තව කාලයක් අවශ්‍ය වෙනවා ගරු මන්ත්‍රී. විශේෂයෙන්ම වාහනවල තුන්වෙනි පාර්ශ්වයේ රක්ෂණ ආවරණ ලබාගෙන තිබෙන්නේ. මේ රක්ෂණ ආවරණය තුළින් යම් කෙනෙකුට හානියක් සිද්ධ වුණාට පස්සේ අද තිබෙන නීතිය තමයි ඒ අයට අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ නියෝගයක් ලබාගෙන තමයි රක්ෂණ ආයතනයේ බන්දි ගන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව සාමාන්‍යයෙන් අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපේ මාසෙකට 40,000ක් විතර අනතුරු සිද්ධ වෙනවා. මේ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකෙන් වන්දි ගන්න 1,200ක් විතර. එතකොට මේක විශාල ප්‍රශ්නයක්. ඒ අනුව දැනට රක්ෂණ සමාගම් 29ම එකඟ වෙලා තිබෙනවා රක්ෂණ නියාමන කොමිෂන් සභාවක් සමග ලබන අවුරුද්දේදී විශේෂම 1,05,000ක් දක්වා අධිකරණයට නොගොස් මේ සිදුවන අනතුරු වලට වන්දි ලබා දීමේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න දැනට කටයුතු සිදු කරලා තිබෙනවා. ඒ වගේම මේ සියලුම ගරාජ් ව්‍යාපජන්ති කරන්නේ මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ. එතකොට මේ ගරාජ් වල සේවය කරන අය ඉන්නවා වෘත්තිමය වශයෙන් ප්‍රායෝගික දැනුම තිබෙනවා. නමුත් මේ අයට ලිඛිත සහතිකයක් නැහැ. ඒ අනුව වෘත්තීය පුහුණු අධිකාරියත් සමග අපි සම්බන්ධ වෙලා ඒ අයට අවශ්‍ය පුහුණුව ලබා දීලා සියලුම ගරාජ් වල ඉන්න අයට NVQ 3 සහතිකේ ලබා දීමේ වැඩපිළිවෙල දැනට ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ක්‍රියානතුරු දිහා බලපුහම කවුරුත් දන්නවා 2500ක් 3000ක් විතර අවුරුද්දකට මේ යනවා මාරාන්තික මේකෙන් බීමත්කම නිසා 50 75 විතර දෙනෙක් මේ යනවා වේගය නිසා අධික වේගය නිසා 250ක් 300ක් විතර මේ යනවා දැන් ඒ අනුව අපේ රටේ මේ දක්වා මද්ද්‍රව්‍ය විතරයි පරීක්ෂා කළේ පොලිසිය විසින් මේ නමුත් අද වන විට විශේෂයෙන්ම අනෙක් මත්කුඩු ඒ වගේම අයිස් වැනි දේවල් භාවිතා කරලත් වාහන එලවනවා ඒ අනුව ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් කෝටියක මුදලක් ලබා දීලා ඒ කට්ටල අරගෙන විශේෂම බස්සහිර පළාතේ පසුගිය කාල සීමාව තුළදී මේ පරීක්ෂණ කරනු ලැබුව අපි 2800ක් මේ 2800න් 94 දෙනෙක් පොලිසියට අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබුණා විශේෂයෙන්ම මේ අය අයිස් සහ ගංජා හෙරොයින් මේවා සියල්ලක්ම භාවිතා කරලා ඒකෙන් යතුරුපැදි 37ක් ඒ වගේම කාර් එකක් වෑන් එකක් ඒ වගේම ත්‍රිවිල් 30 දෙනෙක් බස් රථ 23ක් බස්සහිර පළාතේ මේ පරීක්ෂණයේදී පොලිසියට අනාවරණය කරගන්න පුළුවන්කමක් කරන බස් රථ 23ක රියදුරන් විශේෂම අයිස් සහ ගංජා හෙරොයින් භාවිතා කරමින් බස් රථ ධාවනය කළා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම දැන් ලබන පළවෙනිදා ඉඳන් දකුණු පළාත් සභාවෙත් සියලුම අධිවේග මාර්ගවල පොලිසිය විසින් මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් ලබා දීපු ඒ කට්ටල් භාවිතා කරලා වාහනවල රියදුරන් පරීක්ෂා කිරීමේ කටයුත්ත සිදු කරලා ලබන අවුරුද්දේ ඉඳන් මුළු දිවයින පුරාම මද්ද්‍රව්‍ය වලට අමතරව විශේෂයෙන්ම මේ ආකාරයෙන් අනිකුත් මද්ද්‍රව්‍යයන් භාවිතා කරන අය පිළිබඳවත් අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වේගය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. වේගය නිසා වාහනවල 250ක් 300ක් විතර අවුරුද්දකට මේ යනවා. මේ පිළිබඳව විශේෂයෙන්ම වේග සීමා අද තිබෙන්නේ අපේ රටේ ප්‍රායෝගික නැති තිබෙන වේග සීමා. ඉදිකළ ප්‍රදේශ සහ නොකළ ප්‍රදේශ කියන වේග සීමා දෙක විතරයි තිබෙන්නේ. ඉතින් එම නිසා විශේෂ ප්‍රායෝගික නැහැ. ඉදිකළ ප්‍රදේශ කියන්නේ මොනවද? ඉදි නොකළ ප්‍රදේශ කියන්නේ මොනවද කියන එක පිළිබඳව පැහැදිලි ප්‍රායෝගික නැහැ. මේ පිළිබඳව අධිකරණයේ නඩු කිහිපයකුත් තිබෙනවා. එම නිසා නැවත අමාත්‍යතුමා විසින් රෙගුලාසි පනවනවා ඉදිරි මාසය තුළදී. ඒ අනුව මුළු රට පුරාම විශේෂම වේග සීමා සම්බන්ධයෙන් ජාතික කමිටුවක් හදලා පළාත් කමිටු හදලා පළාත් සභා පාරවල් ප්‍රාදේශීය සභා පාරවල් සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සියලුම මාර්ගවල ඒ මාර්ගවල තිබෙන ලක්ෂණයන් අනුව වේග සීමා සංශෝධනය කරලා ඒ මාර්ග මත ලකුණු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට දියුණු ප්‍රදේශ නොදුණු ප්‍රදේශ එම නිසා විශේෂයෙන්ම රියානතුරු අවම කර ගැනීම වෙනුවෙන් දැවැන්ත වැඩසටහන් ගණනාවක් මේ ආයතන ඒකාබද්ධව සිදු කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධව දැනුවත්භාවය අත්‍යවශ්‍යයි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙත් මැදිහත් වීම තුළින් ලබන ජනවාරි මාසයේදී බලාපොරොත්තු වෙන පාසල් මට්ටමින් විශේෂම රෝඩ් සේෆ්ටි රිය නියාමක සංගම් ඇති කරලා රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මේ වන විටත් ජාතික අධ්‍යාපන ආයතනයත් මාර්ග ආරක්ෂණ ජාතික සභාවත් ඒකාබද්ධ කරලා විශේෂයෙන්ම 6 11 පන්තිවල විද්‍යා සහ ගණිත විෂයට මාර්ග අනතුරු පිළිබඳව කරුණු විෂයමාලාවන් වලට ඇතුළත් කරලා ඒ වැඩපිළිවෙලක් දැන්ට ආරම්භ කරලා ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ සම්බන්ධව ගුරුවරුන් 900 දෙනෙක් මේ වන විට පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කරමින් පවතිනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් දැවැන්ත වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී නැවතත් මම සඳහන් කරන්නේ මේ විවිධ අපහසුතාවයන් මැද්දේ රටක් විදිහට අතිගරු ජනාධිපතිතුමා අපේ අමාත්‍යාංශයට ලබා දී තිබෙන ඒ මුදල් භාවිතා කරලා රටේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට විශේෂයෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම ලබන අවුරුද්ද මුල් භාගයේදී අපේ දිරුන් නමුණුගම අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යවරයා ආදීට ආරම්භ කරන ලද මේ විදුලි බස් අත 200 ගැනීමේ අවසාන පියවරේ දැන් තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද මුල් භාගයේ වන විට විශේෂම කරු අමාත්‍යතුමාගේ ඉලක්කයක් ලබා දීලා තිබෙන නිදහස් දිනේදී මේ පළවෙනි බස් අත කීපය බස්නාහිර පළාතේ නියාමක ව්‍යාපෘතියට ආරම්භ කරන්න කියලා. ඒ අනුව 2024
අවුරුද්දේ
නිදහස් දිනේදී අපි බලාපොරොත්තු වෙනවා ඉලක්ක සහගතව සංකේතවත් ආකාරයට මේ නව බස් රථ නියාමක වැඩසටහන ව්‍යාපෘතිය ආරම්භ කරලා අපේ රටේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ගුණාත්මක වශයෙන් සේවයක් ඇති කිරීමට දියුණුවක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කනගාටු වෙනවා තවත් මෙවැනි කරුණු ගණනාවක් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. මේ සඳහා දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එම නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගෙත් මේ කටයුතු කරගෙන යාම සඳහා සාධාරණ විවේචන අපි බලාපොරොත්තු වෙනවා. අපේ උපදේශක කාරක සභාවල් වලට ඇවිල්ලා කරු අමාත්‍යතුමාත් මේ සඳහා ඉතාමත් හොඳ නායකත්වයක් අපිට ලබා දෙනවා. එතුමා සෑම දවසකම පැය 24න් පැය 18ක් විතර කාලය ගත කරමින් සෑම සතියන්තයකදීම දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා මේ ලබා දෙන නායකත්වයේ පිළිබඳවත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් මානිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. කාර සභාව අවසානයේදී ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශය ශීර්ෂාංක 117 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
වරුදුමලගේ ගරු මුලසනුඩ සභාපතිතුමනි, ශීර්ෂාංක 117 සංශෝධන ඉදිරිපත් කිරීමට ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශය පිටුව 18 13 පෙළ ඉවත් කර ඒ වෙනුවට 5000 අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් 368 බිලියන 345 මිලියනයි. ශීර්ෂ 117 ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යවරයා පිටුව 18 17 පෙළ ඉවත් කර ඒ වෙනුවට 5000 අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් 15 බිලියන 50 මිලියනයි. රුපියල් 339 බිලියන 878 මිලියනයි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 9-10-36 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කොට ඇති ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් 13 බිලියන 500 මිලියනයකින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂාංක 117 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 306 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 307 කාර්ක සභාව එකඟද?
ආයි.
නාගරික සංවර්ධන නිවාත අමාත්‍යාංශය ශීර්ෂාංක 123 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය ශීර්ෂ 113 සංශෝධන ඉදිරිපත් කිරීම පිටුව 21-5 පෙළ ඉවත් කර ඒ වෙනුවට 5000 අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන 50 රුපියල් 51 බිලියන 60 මිලියනයි. ශීර්ෂ 123 නාගරික සංවර්ධන නිවාස අමාත්‍යවරයා පිටුව 21-9 පෙළ ඉවත් කර ඒ වෙනුවට 5000 අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් 889 මිලියන 310යි. රුපියල් 50 බිලියන 552 මිලියනයි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා 8-26-28-30-37-41 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් 11 බිලියන 700 මිලියනයකින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂාංක 123 කාර්ය සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 291 කාර්ය සභාව එකඟද? ශීර්ෂාංක 309 කාර්ය සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 310 කාර්ය සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 311 කාර්ය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යාල රැස්වේ. ශීර්ෂාංක 117 සහ 123 සංශෝධන සහිතව ශීර්ෂාංක 291, 306, 307 සහ ශීර්ෂාංක 309 සිට 311 දක්වා සංශෝධන රහිතව කාරක සභාවේ සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල්තැබීම ගරු සභානායකතුමා.
ගරු මුලාසනවල සභාපතිතුමනි, ගරු මෙම ගරු සභාවේ සභාව හෙට දින එනම් 2023 නොවැම්බර් මාස 30 දින පූර්ව භාග 9:30ට රැස් විය යුතුයි.
කල්තබර අවස්ථාවේ යෝජනාව ගරු ගුණදීක රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
මූලාසනයේ හබොන ගරු මන්ත්‍රීතුමනි, සභා කල්තබන අවස්ථාවේ යෝජනාව නාගරික සංවර්ධනය කියන්නේ ලෝකයේ විශාල වශයෙන් දියුණු වෙච්ච විෂයක්. දියුණු ලෝකයේ ජනතාවට සුවපහසු පිරිසාර සංවර්ධන ඉලක්ක අනුව නගර සංවර්ධනය කළ යුතු වෙනවා. අනුරාධපුර නගරය සැලකෙන්නේ ලෝකයේ පුරාණ සැලසුම් සහගත නගරයක් විදිහට. යටත් විජිත යුගයේදී ශ්‍රී ලංකා විවිධ නගර සැලසුම් සහගතව ගොඩනැගුණා. කොළඹ නගරය ගොඩනැගින්නේ ඒ ආකාරයෙන්. නමුත් පසු කාලීන මෙරට නිසි සැලසුම් නැමැති ක්‍රියාකාරකම් හේතුවෙන් විධිමත් බව වෙනුවට අවිධිමත් බව ඉදිරියට පැමිණ තිබේ. මහනුවර වැනි ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන ප්‍රදේශයක පවා මෙම අවිධිමත් ඉදිකිරීම් නිසි සැලසුමක් නැමැතිකම හේතුවෙන් ජනතාවට අවශ්‍ය ප්‍රශස්ත ජීවන වටපිටාව ලබා දීමට හැකියාව ලැබී නොමැත. ඒ හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියත් පළාත් පාලන ආයතන එක්ව සැලසුම් සහගත නාගරික සංවර්ධනයකට යොමු වීමට අවශ්‍ය නීති රීති සහ ප්‍රතිපාදන යොදා ගත යුතුයි මම මේ ගරු සභාවට යෝජනා කරමි. ගරු මුලාසන බොනු මන්ත්‍රීතුමනි, අනුරාධපුර රාජධානී ඇතුළු අනෙකුත් රාජධානීවල නගර ශිල්ප අදටත් දක්නට තිබෙනවා පුදුම සහගත ලෙස. අතීත ශ්‍රී ලංකාවේ නගර නිර්මාණය සිදු ඇත්තේ විවිධ පන්ති නියෝජනය කරන ජන අනුපාතය අනුව. සංස්කෘතික, සමාජීය, ආර්ථික, දේශපාලන පසුබිම මනාව අවබෝධ කරගනිමින් කිස්තුවස්ස 4:04 පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරයේ සැලසුම් කළ බව මහා වංශය කියනවා. අදටත් ගැලපෙනවා පසුගිය දශක 5-6 කාල සීමාව තුළ නගර සංවර්ධනයේ පසුබැස ඇත. රථ වාහන තදබදයේ වායු දූෂණේ වාහන ගාල් කිරීම වැනි කාරණා නිසා අද නගර දූෂණය වෙලා තියෙන්නේ. සිංහලයේ අන්තිම රාජධානිය ලංකාවේ දෙවැනි අගනුවර ලෝක උරුම නගරය අද වායු දූෂණයෙන් අනවශ්‍ය ඉදිකිරීම් වලින් ඉහළට ගොස් ඇති නගරයකි. සංචාරකයන් නුවරට ආවොත් නතර වෙන්නේ එක් දිනයි. මාලිගාව සහ පේරාදෙණිය මල්වත්ත බලලා යනවා. ඒ අයට අවශ්‍ය වෙන දින දෙකක් තුනක් නතර වෙන, නමුත් බලන්න දෙයක් නැහැ. එනිසා මේ අවස්ථාව පිළිගත්තු ජනාධිපතිතුමා මහනුවරට විශාල මහනුවර ඒ යෝජනා ක්‍රමයේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඒක ඉක්මනින් ක්‍රියාත්මක කරලා මේ නගරයේ තියෙන අඩුපාඩුකම් හැකි ඉක්මනින් ඉවත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෑම සති අන්තයක මහනුවර නගරයට පාසල් දරුවන් අධ්‍යාපනය සඳහා 40,000ක් පමණ පැමිණෙනවා. මේ අය පැමිණෙන්නේ තමන්ගේ වාහනවලින් එන දරුවෝ. 2020-24 විශාල මහනුවර සංවර්ධන ක්‍රියාත්මක කිරීමට නියමිතයි ගුස්සෙස් බස් පර්යන්තය, ගැටබේ ගුවන් පාලම, දළදා මාලිගාවට එන දෙස් විදේශ සංචාරකයන්ද තවමත් වාහන ගාල් කිරීම සඳහා රථ ගාලක් නැමැත. මේ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ යෝජනාව තුළින් ලංකාවේ දෙවැනි අගනුවර හැටියටත් ලෝක උරුම නගරයක් හැටියටත් අද නිකම් එක වලක්ක තියෙන නගරයක් හැටියට තියෙන මහනුවර නගරයේ මේ විශාල මහනුවර නගර සංවර්ධන යටතේ සංවර්ධනය කරන්න කියන ඉල්ලා සිටමින් මගේ වචස්වාපය අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට යෝජනා විස්තර කිරීම ගරු කුමාරසිරි රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. අද සභාව කල්තබන අවස්ථාවේ ගුණදෙලක රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ගෙන යෝජනාව ඉස්තර කරනවා. ගරු මන්ත්‍රීතුමනි, නගර සැලසුම් කරන පිළිබඳව ඉතිහාසයට අපේ අවධානය යොමු කරද්දී විධිමත් නගරයක් විදිහට සංවර්ධනය වෙන්නේ අනුරාධපුර නගරය පණ්ඩුකාභය රජතුමන් මෙරට පාලනය කරපු සමයේ. ඒ නගරය තුළ සියලුම ආගම් නියෝජනය කරන ඒ ආගමික සිද්ධස්ථාන ඉදිකරන්නත් ඒ වගේම ජනාවාස විදියට ඒ සියලුම ජනකොටස් වලට තමන්ගේ වාසස්ථාන ඉදි කරන්න පුළුවන් විදියටත් ඒ නගර සැලසුම් කරලා තිබුණා. අද වෙනකොට ඒ ක්‍රිස්තුපූර්ව 4 වෙනි සියවසේදී නිර්මාණය වුණ නගර සැලසුම් කාලයත් එක්ක වෙනස් වෙමින් ඇවිල්ලා අද වෙනකොට අපි තාක්ෂණයෙන් දියුණු වුණත් ඒ වගේම සැලසුම් කරණය තුළ දියුණු ජාතියක් හැටියට අපි හැඳින්නුවත් මේ ක්‍රිස්තු වර්ෂ 2023 දී තවමත් අපි විධිමත්ව අපේ නගර සැලසුම් කරණය කරන්න අසමත් වෙලා තියෙනවා. මේ වෙනකොට අපේ රටේ ජනගහනයේ 55% ජීවත් වෙන්නේ නාගරික පරිසරයන්වල. ලෝකයේ දියුණු නගර සමග සංසන්දනය කරද්දී අපේ නගර වල තියෙන අඩුපාඩු බොහොමයක් තියෙනවා. දැන්දී විශේෂයෙන්ම අපි උදාහරණයක් විදිහට කොළඹ නගරයේ ගත්තම මාර්ග පද්ධතියේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒ වගේම වාහන තදබදය, ඒ වගේම කැලිකසල බැහැර කිරීමේ තියෙන ගැටලු සහ දුෂ්කරතා, ඒ වගේම අපජලයේ බැහැර කිරීම, ඒ වගේම ඒ නිසි කාණු පද්ධතියක් නොමැතිකම නිසා මේ වෙනකොට වැහි දිනවල පවතින ගංගාතුර තත්ත්වය, මේ වගේ ගැටලු රාශියක් අද දකින්න තියෙනවා. ඒ වගේම අධික ලෙස ඇතිවන ශබ්ද දූෂණ නිසාත් විශාල හානි සිදු වෙමින් පවතිනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, 1992 ඉදිකලේ මම නියෝජනය කරන මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ බුත්තල නගරයේ 92 ගම්මුදාව වැඩසටහනත් එක්ක එහි නගරයට බැහැර කරන නැත්නම් නගරෙන් බැහැරවන ජලය නිසි ලෙස ඉවත් කිරීම සඳහා සුදුසු කාණු පද්ධතියක් එදා ඒ නගර සැලසුම තුර ඉදිවිලා නැති නිසා අද සුළු වර්ෂාවකදී පවා ඒ නගරේ යටවෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ සමේ දිගින් දිගටම අපි කතා කරත් තවමත් අසමත් වෙලා තියෙනවා. ඒ නගර සැලසුම් කරණය කරන නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මේ නගරේ මේ තියෙනා වූ තත්ත්වය වෙනස් කරලා ඒ ගංගාතුර තත්ත්වය පහව යන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි පසුගිය කාලය තුළ යෝජනා කළා ගරු මන්ත්‍රීතුමනි, මේ නගර අතර තියෙන විශේෂයෙන්ම ප්‍රධාන නගර සහ ග්‍රාමීය නගර අතර තියෙන මේ සංවර්ධනයේ විෂමතාවය ඉවත් කරලා සුදුසු විධිමත් වැඩපිළිවෙළ සකස් කරන්න කියලා අපේ රජය වැඩසටහනක් ක්‍රියාත්මක කරලා සියක් නගර වැඩසටහන, ඒ වැඩසටහනේ පළවෙනි අදියර පමණයි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ අඩක් නිම කරපු නගර ගණනාවක් අද අපේ දිස්ත්‍රික්කය තුලත් තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අඩක් නිම කරන ලද ඒ නගරවල ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වෙන් කරලා ඒ වැඩ කටයුතු අවසන් කරන්න කියලා. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද වෙනකොට මේ ආරම්භ කරපු වැඩසටහන් සහ ඒ වගේම කළ යුතු සංවර්ධන වැඩසටහන් බොහොමයක් මේ නගරවල තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වන ගරු මන්ත්‍රීතුමා යෝජනා කරන විධිමත් සැලසුම් කරණය තුළ නගර සංවර්ධනය කරද්දී ඒ නගර සැලසුම් ඉතාමත්ම නිවැරදිව සහ ඒ ප්‍රදේශයට ගැලපෙන ආකාරයට ඉටු කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් යෝජනා විශ්ලේෂණය කරමින් මගේ කතාව අවසන් කරන ස්තුතියි.
ගෞරවනීය මන්ත්‍රීතුමනි, ඊට පස්සේ මීළඟට අරවින්ද කුමාර් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක්
කාලයක්. நன்றி அவை தலைவர் அவர்களே. இன்று நகர அபிவிருத்தி தொடர்பான ஒத்திவைப்புகளை பிரேரணை இங்கே முன்வைக்கப்பட்டிருக்கின்றது, அதற்கு எனது நன்றிகள். அதே நேரத்தில் மலையகத்திலே உள்ள பல்வேறு நகரங்கள் இவ்வாறு அபிவிருத்தி செய்யப்பட வேண்டிய ஒரு தேவை இருக்கின்றது, அவசியம் இருக்கின்றது. அந்த வகையில் பார்க்கும்போது பதலை மாவட்டத்திலே மடல்சிமை நகரம், அதே போல் அப்புத்தலை நகரம், நம்மனுக்குள நகரம், கொசுலாந்தை பசறை போன்ற நகரங்களும், முன்னுரிலே மாவட்டத்திலே பவந்தலாவு, நோவுட், ராகலை, தலவாக்கலை, நானுவை போன்ற நகரங்களும் அபிவிருத்தி செய்ய வேண்டிய அவசியம் இருக்கின்றது. அதே நேரத்தில் கண்டி மாவட்டத்திலே வத்தேகம், பன்விலை, ரங்கவிலை போன்ற பிரதேசங்களும், ரத்னபுரி மாவட்டத்திலே ரக்வான, தேரணியகல, கேகாலை போன்ற பிரதேசங்கள் அபிவிருத்தி செய்ய வேண்டிய ஒரு அவசியம் இருக்கின்றது. ஆகவே இவ்வாறு நகர அபிவிருத்திகள் மேற்கொள்ளப்படும் போது இந்த நகரங்களையும் அதற்குள் இணைத்துக் கொண்டு செயல்பட வேண்டிய ஒரு தேவை இருக்கின்றது, அவசியம் இருக்கின்றது. அதனை சம்பந்தப்பட்ட போட்ட அந்த அமைச்சுக்கு பொறுப்பான அமைச்சர் அதனை கவனத்தில் கொள்வார் என்ற ஒரு நம்பிக்கையோடு நான் இதனை முன்வைக்கின்றேன். அதே நேரத்தில் பாதைகளை பொறுத்தளவிலே மலையகத்திலே தோட்டப்புற பாதைகள் மிக மிக மோசமான நிலையிலே இருப்பதை நான் இந்த இடத்திலே பலமுறை தெளிவுபடுத்தியிருக்கின்றேன், சொல்லியிருக்கின்றேன். ஆகவே பாதை அபிவிருத்தியை பற்றியும் நாங்கள் இந்த இடத்திலே பிரஸ்தாபிக்க வேண்டியிருக்கின்றது. அந்த வகையில் பார்க்கும்போது மலையகத்தின் பாதைகள், மலையக தோட்டப்புறங்களில் பாதைகள் மிக விரைவாகவும் அதே நேரத்தில் துரித கதியில் அதை செய்ய வேண்டிய ஒரு தேவை அரசாங்கத்திற்கு இருக்கின்றது. விசேடமாக பதிலையை பொறுத்தளவிலே மக்கள் அதிகமாக வாழும் பிரதேசமான மணல் சுமை, அதாவது பசரையிலிருந்து ரோபரி வரை செல்லும் பாதை அபிவிருத்தி மிக அவசரமாகவும் துரித கதியிலும் செய்ய வேண்டிய ஒரு தேவை இருக்கின்றது. அதே போல் நூரலி மாவட்டத்திலே லிந்துலையிலிருந்து டயகமை வரையிலான பாதை மிக மோசமாகவும் ஒரு மிக ஒரு தூர்வடைந்த நிலையும் இருக்கின்றது. ஆகவே இதனையும் மேற்கொள்ள வேண்டும் என்ற ஒரு விடயத்தை பகிர்ந்து கொண்டு ஒட்டுமொத்தமான ஒரு விசேட வேலை திட்டத்தின் கீழ் மலையக பாதைகள் அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்ற அந்த முன்மொழியும் வைத்து வாய்ப்பளித்த தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
இசதி கரு அமர்த்துவனே மீலங்கட்ட கரு சுத்தாத் மஞ்சுள் மந்தமா அபத்துரா வினாடி துணக் காலம்
புலசரே கரு மந்திரி துமணி அப்பே ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉතාම ඵලදායි කාලානුරූපී යෝජනාවක් ඉදිරිපත් කරා එතුමාට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමින් ඇත්තරම සැලසුම් සහගත නගරවල ඉතිහාසය ගැන අධ්‍යයනය කරනකොට ලාංකීය ඉතිහාසයේ අපිට හම්බ වෙන අනුරාධපුර ඓතිහාසික නගරය බොහොම සැලසුම් සහගත නගරයක් හැටියට සංවර්ධනය කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉතිහාසයේ සාක්ෂි දරනවා ලෝකයේම සැලසුම් සහගතම නගර වල ඉතිහාසයක බලනකොට අපේ රටේ තමයි සැලසුම් සහගතම නාගරික ක්‍රමවේද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි අවාසනාවකට අද වෙනකොට කුලසුනේ මන්ත්‍රීතුමනි අපේ අවිධිමත් අක්‍රමවත් නගර තමයි අපේ රට පුරාවටම තියෙන්නේ. අද අපේ ප්‍රධාන නගරය වන කොළඹ පවා අවිධිමත් නගරයක් බවට පත් වෙලා. හැබැයි අපි දකිනවා බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නගරයේ සැලසුම් සහගත ක්‍රමෝපායන් එක්ක ඉදිරියට සංවර්ධනය කරලා තියෙනවා ඒ වකවානුව තුළ. අපි දකිනවා එදා මලා ප්‍රවාහන පද්ධතියක්, ඒ වගේම ජලා ප්‍රවාහන පද්ධතියක්, ඒ වගේම වැසි ජල කාණු පද්ධතියක් විවිධ ක්‍රම වේද තිබිලා තියෙනවා කොළඹ නගරයේ. අපි දකිනවා කුලසිංහම් ක්‍රමය හරහා කොළඹ ආදර්ශමත් ප්‍රදේශයක් තියෙනවා. එක කාණු පද්ධතියක මුලසුනේ මන්ත්‍රීතුමනි විදුලිය, ජලය, දුරකථන වගේ දේවල් යනකොට අනිත් කාණුවේ වැසි ජලය යන විදියට සැලසුම් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තිරසර ඒ වගේම ක්‍රමවත් සැලසුම් සහගත නගරයක අවශ්‍යතාවය අපි දකිනවා. එක පැත්තකින් පාරිසරික ගැටලු මතුවෙලා තියෙනවා, ඒ වගේම නගරයේ සුන්දරත්වය ජන ජීවිතයට දැවැන්ත තර්ජනයක් වෙලා එල්ල වෙලා තියෙනවා මේ අවිධිමත් භාවය. පාරිසරික සුන්දරත්වය වගේම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳවත් මේ අවිධිමත්කම තදබල විදිහට බලපාලා තියෙනවා. ඒ නිසා විධිමත් නගරයක සැලසුම් කරනේදී අදාළ පළාත් පාලන ආයතනයත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය සියලු ආයතනවල ඒකාබද්ධ වැඩසටහනක් තුල අපි ආ යුතුයි. මුලසිනේ මන්ත්‍රීතුමනි මම නියෝජනය කරන රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ රුවන්වැල්ල ප්‍රධාන නගරයේ අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ පුරනැගුම වැඩසටහන හරහා පළවෙනි අදියර සංවර්ධනය කරන්න පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පුරනැගුම දෙවැනි අදියරත් එක්ක සැලසුම් සහගත සුන්දර සුවදායි නගරයක් බවට රුවන්වැල්ල නගරයත් පත් කරන්න. ඒ නිසා අපේ ගුණතිලක රාජපක්ෂ මැතිතුමා කරපු යෝජනාවට අවශ්‍ය නීති හා සැලසුම් සකස් කරලා පැහැදිලි සැලසුම් සහගත සුවදායි සුන්දර නගරයක් නිර්මාණය කරන්න අපි කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් මම නිරන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමනි. මීළඟට ගරු ජානක වක්කුමුර අමාත්‍යම ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා. පින්තුරු කතාව සඳහා
මුලසුනේ ගරු මන්තුමනි, ගුණතිලක රාජපක්ෂ ගරු මන්තුමා ගෙනාපු මේ සභාව කල්තබන අවස්ථාවේ කාර්යචිත යෝජනාවක් පිළිතුරු වශයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ 1978 අංක 41 දරන පනතේ 1982 අංක 4 දරන සංශෝධන පනත මගින් නාගරික බලප්‍රදේශ සඳහා විධිමත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා නීති ප්‍රතිමාන ලබා දී ඇත. ඒ අනුව නාගරික බලප්‍රදේශයත් සඳහා එහි භෞතික ආර්ථික සමාජීය හා පාරිසරික කනුව පදනම් කරගෙන ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සිදු කරනු ලැබේ. එසේම යම් නාගරික බලප්‍රදේශයක ගොඩනැගිලි ඉදිරිකිරීම විධිමත් කිරීම සඳහා 1986 පොදු රෙගුලාසි අතර හඳුනා දුන් අතර එම පොදු රෙගුලාසි 2021 වර්ෂයේ 20/35/54 දන ගැසට් පත්‍රය මගින් සංශෝධනය කර ප්‍රකාශනපත් කර ලැබේ. විශේෂයෙන් මෙහි සඳහන් කර ඇති පෞරාණික වටිනාකමක් ඇති ලෝක උරුම නගරයක් වන මහනුවර නගරය සඳහා විධිමත් ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම මේ වන විට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සිදු කරමින් පවතී. ජපානයේ ජාත්‍යන්තර සහයෝගතා සංවිධානයේ තාක්ෂණික උපදෙස් අනුව මධ්‍යම පළාත් සභාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා නාගර සංවර්ධන අධිකාරිය එක්ව සියලුම රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම අවසන් අදියරේ පවතී. මෙම සංවර්ධන සැලැස්ම තුළින් ගරු මන්ත්‍රීතුමාලා විසින් සඳහන් කර ලද කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කර ඇත. මහනුවර ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමා හා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මැතිඅමතුමා දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2023/12 තුන්වෙනි දින පෙරවරු 10 මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා විසින් කටයුතු කරනවා. ඒ වගේම ගරු මන්තුමාලා සියලු දෙනාටම එදාට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වැඩසටහනත් එක්කම විසල් මහනුවර රාජධානී පුරවර සංවර්ධන වැඩසටහන 2018 වර්ෂයේ ජපාන් රජයේ ජයිකා ආධාර යටතේ සකස් කරන ලද විශාල මහනුවර ඓතිහාසික රාජධානි සංස්කෘතික පුරවරයක් සැලැස්මක් අනුකූල අධිරගතව තේමා 6ක් යටතේ නූතන පහසුකම් වලින් සමන්විත එහෙත් සංස්කෘතික නව නගරයක් ලෙස 2024 වර්ෂයේ සිට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද දායකත්වයේ ක්‍රියාත්මක කිරීම සහතික වනු පිණිස 2023 පෙබරවාරි මාස 20 දින අමාත්‍ය මණ්ඩලයේ විසින් ප්‍රතිපත්තිමය තීරණයක් එළඹ කටුගස්තොට මහනුවර හා කුණ්ඩසාලේ යන ප්‍රදේශ ආවරණ වන අයුරින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් ගත වැඩසටහනක් මේ විටත් දියත් කොට ඇත. මේ පළමු අදියර වැඩසටහනක් ලෙස මහනුවර බහුවිධ ප්‍රවාහන පරියන්තයේ සංවර්ධන කටයුතු $69,000,000 ලෝක බැංකු ආධාර මත 2024 ජනවාරි මාසයේ ආරම්භ කොට මාස 18ක් තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ. බහිද ප්‍රධාන පර්යන්තයට සමගාමීව අත්‍යවශ්‍යම මහනගර සභා සීමාව තුළ පුළුල් කළ යුතු ප්‍රධාන මාර්ග සහ අත්‍යවශ්‍ය නාගරික සංවර්ධන යටතල පහසුකම් ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 1.5ක් මෙවර අයවැයෙන් මගින් ලබා දී ඇත. ගරු මුලසනේ මන්තුමනි, අපේ ගරු මන්තුමා මේ සභාව කල්තබන අවස්ථාවේ ගෙනාපු යෝජනාව ක්‍රියාත්මක කරන්න මේ ජනවාරි මාසෙම ඒ අවශ්‍ය කටයුතු මේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් සභාවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එකතු වෙලා ඒ නගර සභාවත් එකතු කරගෙන මේනකොට සියලුම සැලැස්මන් හදලා තියෙනවා. එතුමන්ලාගේ අදහසුත් අරගෙන ඒ පෞරාණික භාවයට හානියක් නොවන ආකාරයෙන් අපේ අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා, සැලැස්මක් හදලා තියෙනවා. මගේ සැලැස්ම සභාගත කරනවා. මේ සැලැස්මට අනුව මේ මහනුවර නගරයේ පෞරාණික නගරයක් හැටියට අපේ උරුමයක් හැටියට දියුණු කරන්න අපි කටයුතු කරනවා. මේ යෝජනාව ගෙනයම් පිළිබඳව ගුණතිලක රාජපක්ෂ මන්තුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා.
ස්තුතිගරු අමාත්‍යමනේ, සභාව හෙටදී 9:30 ඇල්ඩ්‍රස්සේ.